குமாரசி ரத்நாயக்க மந்திரமாபத்துவனா வினாடி 12 காலையில் கிளம்பிடும்.
ஸ்துதி மௌலாசனை கரு மந்திரித்துமணி. அது விதிருபலா பலசக்தி அமாத்தியாச்சி வைசீர்ஷ விவாதிட்ட கண்ணமி அவஸ்தாவி அதாஸ் இதிரிபத் கரான அவஸ்தாவு லபாதீம் பிலிபந்து ஸ்துதி வந்து வினவா. மீ அமாத்தியாச்சி வக்கீம பாரகத் கரு காஞ்சன விஜயசேகர மேத்துமா ரட்டீதி முன அற்புதகாரி தத்துவ ஹமுவே ஏ சந்தா இதாமத்ம வகக்கீமின் யுத்துவ கட்டியுத்து கருமின் அபியோகியன்ற மூணு தின்ன ஏ சார்த்தக தனகட பெகனேன் நித்துமட் புலுவாங்கம் லெமுனாக் என காரணே முலிம்ம சதான் கலண்ட அவச்சம் இவகியம் அமாத்தியான்சே ராஜ்யமாத் இந்திக் கண்டுந்து மேத்துமாத் இவகியம் டிவி சானக கரு அமாத்தித்துமன் ராஜ்யமாத்துமாத் ஏ சதா லபாதுன்ன சகாயோகிய விசேஷம் அப்பி மே விழாவை சந்தான் கலண்ண டோனி அப்பி 2022 வசரே தடி மூல்ய அற்புதேக்கட முனதுன்னா இவகேம வெடிம காலையாக விதுலிய கப்பாது கரு வசர பவட்ட 2022 வசர பார்த்து ரட்டே பெவத்துன மே காலேத்துல திமுன அத்திவுன கொரோனா அவசாங்க தத்துவ இவகேம ஏ துல அத்திவுன மூல்ய அற்புதே சா லோக்கிலிருந்த போல இந்தன மில இலையாமி காரணம் நிசா கடன அவசிய இந்தன லபாகினியமேதி சபையும் கருவான் எதிரிபாத் நோயும் வெனி ஹேத்து ரட்டை விதுலிய அற்புதையாக கத்துவேன்னா தேவகேம இந்தன இகையாக கத்துவேன்னா விசால பலப்பயமாக கத்துவு இவகேம அப்பி கதாக்கிறான மே வசங்க தத்துவ நிசாம மே விதில் பல மண்டலே மே அற்புதம் எத்தியுனா கீழ அப்படி கியாண்ட புலுவங்கமாக நெஹ ஈட்டு பெரு இந்தலா மே மூல்ய கெட்டலோட அப்படி மூணு தென்னே பவதி ரஜயன் ஏ தமன்கே பாலன காலயத்துல விதுலிய சா இந்தன லபாதீமேதி லோகவிலிருந்து போல மில வினஸ்வீமலட சாபேட்சவ அப்பேரட்டே மில கலமனாக்கரனை நொக்கிரீம் நிசா விதிர்வல மண்டலையாத் ஏ வகேம ஏ கணிதத்தில் நீதிக சாவத் பாடு லபன ஆயத்தின் வீதியில் தமாய் பவத்தொகினிக்கு வாண்டாகாரின் முதல் லபாதமி ஏ அவசதாவியன் சம்பூர்ண கரகாத்தா இவகேம அடுமில்லட்ட ஜனதாவட இந்த சா விதுலி லபாதின்னு கட்டியத்துக்கிற எனிசா மே கெட்டலுவ தீர்க காலியாக திசை ரடத்துள்ள திபுனா எனிசா விதுலுபல மண்டலே மே கெட்டலோடு மே மூல்ய அறுபுதேர தீர்க காலியாக திசை முடந்துண்ண கீன காரணே அப்படி ஹெமோம தன்ன காரணையா இவகேம கரு மூலாசனி மந்திரி துமனி அப்பி அதவின கூட மே இந்தனிக அவசான் கரலா இவகேம விதுலிய அக்காண்ட லபாதின தண்ட ராட பத்கரலா திமுனாத் அப்பட தீன கெட்டலுவ இந்தன மில இகலையாமத்தைக்கு ஜனதாவட அதவின கூட மே மில தராகண்ட பெரித்தத்தியா கெத்தியலா தீர் 2023 பிப்ரவரி மாசேதி 135 மில வெடி உணா இகிதாமத்ம இயல வெடிவீமக் இகத ஜனதா தடி பீடனேட பத்துனா அவசாவக் பாட பத்துனா இவகேம ஜூலி மாசே தி நவத 114 மில அடுவுனாம ஜனதாவுடைய அம் சாணியாக் லபுனா ஏ சாணிய மாச தெகாக் யான்ன கலிங் நவத நெத்தி உணா 118 நவத விதிரு மில வெடி கரான்ன கட்டியுத்து கரா எனிசாம் ஏ பாரிபோக்கிய ஜனதாவ தடி பீடனேகட பத்துனா தமன்கே விதிரு வீல் கிவாகன்ன பெரி தத்துவகட பத்துனாம விசால வசியன் விதுலி விசாந்திக்கரன் அவசாவான் அப்பட அஹான் லெமன எனிசா தேசபாலனத்தின் விதியட அப்பி தடி அபாசாவான் பத்துனா தடி பீடனேகட பத்துனா எனிசா கரு அமாத்தியத்துமணி இவகேம விதுலி மண்டலி அணிகூத் நிலதாரி மே சிலுதனா கேம அவதானி யோமேண்டோனி மே விதுலி பில அடுக்கரண கிரமவேத கொஹமதாபி கிரியாத்மக்கரான காரணே பிலிமாதோ அப்பி அவதானிய யோமு என்னட்டோனி மந்த எக்கா கரு அமத்துமணி විදිරිවල මණ්ඩලයේ හිටපු සාමාන්‍ය අධිකාරීවරයෙක් ලිපියක් තිබුණා එතුමාගේ මේ අන්තර්ජාලයේ. එතුමා සඳහන් කරලා තිබුණා මේ විදුලි බිල අඩු කිරීම සම්බන්ධයෙන් එතුමාගේ යෝජනා රාශියක් අමාත්‍යංශයට විදුලි මණ්ඩලයට ඉදිරිපත් කරලා තිබුණා. නමුත් ඒ සම්බන්ධයෙන් අවධානයක් යොමු කරේ නැහැ කියන කාරණේ එතුමා සඳහන් කරලා තිබුණා. ඒ නිසාම විශේෂයෙන්ම එමෙතුමාගේ අවධානයට යොමු කරනවා එවැනි නිලධාරීන් විදුලි බල මණ්ඩලයේ ඒ අමාත්‍යංශයේ දීර්ඝ කාලයක් තිස්සේ සේවය කළ ඒ වගේම අත්දැකීම් තියෙන එවැනි නිලධාරීන් තමන්ගේ අත්දැකීම් එක යම් යම් යෝජනාවන් ඉදිරිපත් කරද්දී ඒ පිළිබඳව අවධානය යොමු කරොත් අපට මේ තියෙන ගැටලුවට යම් විසඳුමක් හොයාගන්න අවස්ථාව ලැබෙයි කියලා අපි විශ්වාස කරන නිසා ඒ පිළිබඳවත් අවධානය යොමු කරන්න කියලා මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අද කතා කරපු මන්ත්‍රීතුමන්ලා වැඩි දෙනෙක් සඳහන් කර විශේෂයෙන් මේ කර්මාන්ත පිළිබඳව අද වෙනකොට කර්මාන්ත 72,892 විදුලි සම්බන්ධතා ලබා දීලා තියෙනවා. මේ කර්මාන්තවල විදුලි බිල වැඩිවීමත් එක්ක අද මේ කර්මාන්තවල යන නිෂ්පාදන පිරිවැය ඉතාමත්ම ශීඝ්‍රයෙන් ඉහළ ගිහිල්ලා තියෙනවා. දැන් තමන්ගේ නිෂ්පාදන වෙළඳපොලේ අලෙවි කරගන්න බැරි තත්ත්වයන් එක්ක තමන්ගේ කර්මාන්ත ඉදිරියට පවත්වාගෙන යෑමේ ගැටලුවකට අද විදුලි අද මේ ආයතන මුහුණ දෙනවා. ඒ නිසා මේ ව්‍යාපාරිකින් කුඩා පරිමාණ ව්‍යාපාරිකින් ඒ වගේම මහ පරිමාණයේ කර්මාන්තකරුවන් මේ දෙගොල්ලෝ මේ ගැටලුවට මුහුණ දෙනවා. ඒ නිසා මේ අයට වෙනත් විකල්ප ක්‍රමයකින් විදුලිය ලබා දෙන්න අපිට පුළුවන්කම තියෙනවා නම් මේ කර්මාන්ත බිඳවැටෙන්නේ නැදී අපිට පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙනවා. ඒ නිසා ගරු අමාත්‍යතුමනි, විශේෂයෙන්ම වෙනත් ප්‍රභවයන්ගෙන් වෙනත් බලශක්ති ප්‍රභවයන්ගෙන් මේ විදුලිය කර්මාන්ත සඳහා ලබා දීමේ හැකියාවක් අපිට තියෙනවා නම් මේ කර්මාන්ත පහසුවෙන් ന്യാයයට පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබෙයි. ඒ පිළිබඳවත් විශේෂයෙන්ම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියලා මේ වෙලාවේ ඔබ විශේෂයෙන් මතක් කරනවා. අද ගරු අමාත්‍යතුමනි, අපි දන්නවා ජල විදුලියෙන් අපි ලබා ගන්නේ 22% ප්‍රමාණයක්. ඒ වගේ වැඩි ප්‍රමාණයක් ලබා ගන්නේ ගල්ලඟුරු වලින්. ඒ නිසා විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ නිසා 2030 වෙනකොට පුනර්ජනනීය බලශක්ති ප්‍රභව වලින් 70% පමණ ප්‍රමාණයක් විදුලිය ජනනය කරන්න යෝජනා කරලා තියෙනවා. ඒක ඉතාමත්ම වැදගත් යෝජනාවක්. ඒ නිසා අපි ඒ සඳහා පාර්ලිමේන්තු විදියට අපේ පැත්තෙන් ලබා දෙන්න පුළුවන් සහයෝගය අපි නිරන්තරයෙන් ලබා දෙනවා. ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අද සූර්ය පැනල සවිකිරීම තුළින් පියසි මත සූර්ය පැනල සවිකිරීමේ ව්‍යාපෘතිය පසුගිය කාලය තුළ සාර්ථක ක්‍රියාත්මක වුණා. පස්සේ ඒ ව්‍යාපෘතිය ටිකක් සාර්ථක ඒ ව්‍යාපෘතිය සිද්ධ වුණේ මන්දගාමීව. නමුත් නැවතත් ඒ ව්‍යාපෘතිය ආරම්භ වෙලා තියෙනවා. නමුත් ඒ සඳහා ලැබෙන ණය පහසුකම් ලබා ගැනීමේදී ජනතාව ගැටලුවලට මුහුණ දෙනවා. ඒ වගේම අනුමතිය ලබා ගැනීමේදී ඒ වගේ මේ සම්ප්‍රේෂණ මාර්ග සම්බන්ධයෙන් යම් යම් ගැටලු තියෙනවා. ඒ නිසා ඒ සූර්ය පැනල වහලම සවිකිරීම වැඩසටහන සාර්ථකව කරගෙන යන්න ජනතාවගේ ලොකු උනන්දුවක් තියෙන නිසා ඒ සඳහා අවශ්‍ය පහසුකම් කඩිනමින් ලබා දුන්නොත් අපට ලොකු ශක්තියක් වෙයි මේ විදුලිය ජනනය කර ගැනීම. ඒ නිසා ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබා දෙන්න කියලා ඔබතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒ වගේම මට මතකයි අපි ඌව පළාත් සභාව නියෝජනය කරන කාලේ 2015 මේ වැඩසටහන පළාත් සභාවේ ගොඩනැගිලි වලින් පටන් ගත්තා. අද වෙනකොට පළාත් සභාවේ ගොඩනැගිලි වැඩි ප්‍රමාණයක් මේ සූර්ය පැනල් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා තියෙනවා. ඒ නිසා රජයේ පාසල්, රජයේ ආයතන ඒ සියල්ලක්ම ආවරණය වෙන විදිහට මේ වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු වෙලා තියෙනවා. ඒ නිසා මේක ක්‍රියාත්මක කිරීම ඉතාමත්ම වැදගත් කාරණයක් විදිහට අපි දකින්නේ. ඒ වගේම ගරු මූලාසනයේ මන්ත්‍රීතුමනි, අපි මේ වියදම් කළමනාකරණය ගැන කතා කරද්දී විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ මේ වෙනකොට කාර්මික පුහුණුව සහිත සේවකීන් ඉන්නවා 24,000 පමණ ප්‍රමාණයක්. නමුත් මේ 24,000 ප්‍රමාණයක් හිටියත් මේ විදුලි බල මණ්ඩලයේ ක්‍රියාත්මක වැඩසටහන් වලදී වැඩි ප්‍රමාණයක් පෞද්ගලිකාංශයේ සමාගම් වලට බාර දීලා තියෙනවා. විශේෂයෙන්ම ගස් කැපීම, ඒ විදුලි රැහැන් වලට බාධා වන ගස් ඉවත් කිරීම පෞද්ගලිකාංශයට බාර දීලා තියෙනවා. ඒ වගේම විදුලි සැපයුම් ලබා දීම පෞද්ගලිකාංශයට බාර දීලා තියෙනවා. ඒ වගේම යම් කිසි දෝෂයකට ලක්වන මීටර් මාරු කරන මේ ඒ ඒ සඳහාත් ඒ ඒ කටයුතු පෞද්ගලික අංශයට බාර දීලා තියෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, විදුලිය විසන්ධි කිරීමත් අද බාර දීලා තියෙන පෞද්ගලික අංශයට. ඒ පෞද්ගලික අංශයට බාර දුන්නත් යම් කිසි බාධාවක් ඇති වුණොත් ඒ ස්ථානයේ නැවත විදුලි බල මණ්ඩලයේ වාහනයක් සේවකීන් ස්ථානයට යන්න ඕනේ. නමුත් ඒක විසඳ ගන්න බැරි වුණොත් පොලිසියත් ඒ ස්ථානයේ රැගෙන යනවා. ඒ පොලිසිය රැගෙන ගියාම ඒ අයට ඒ අවශ්‍ය දේවල් ඒ අයට අවශ්‍ය සංග්‍රහාදියටත් විදුලි බල මණ්ඩලයේ වියදම් දරනවා. මේ ලැබෙන විසන්ධි කිරීමේදී ලැබෙන රුපියල් 3000ක මුදලින් 1500ක් සමාගමට යනවා. 1500යි විදුලි බල මණ්ඩලයට ලැබෙන්නේ. නමුත් එිනුත් අර වගේ සිද්ධියක් ඇති වුණ අවස්ථාවලදී තවත් වියදමක් විදුලි බල මණ්ඩලයට දරන්න වෙනවා. ඒ වගේම ගරු මන්ත්‍රීතුමනි, අද වෙනකොට මණ්ඩලයේ සේවකීන්ගේ ඒ අයගේ පැත්තෙන් සේවය කරන වෙලාව ඉරිදා දින ඒ වගේම පොය දවස් ඔවුන්ගෙන් ඒ අවස්ථාවට ලබා දෙන්නේ නැහැ මේ වෙනකොට. ඒ වගේම ඒ අයට ලබා දෙන අතිකාල දීමනා පැය 20කට සීමා කරලා තියෙනවා. මේ වගේ ගැටළු රාශියකට ඒ සේවකිනුත් මුහුණ දෙනවා. නමුත් මේ විශාල පිරිසක් කාර්මික පුහුණුව සහිත සේවකින් විශාල පිරිසක් ඉදදී මේ මා සඳහන් කරපු මේ කටයුතු සියල්ලම පෞද්ගලික අංශයට පවරලා තියෙනවා. මේ ආයතන නැත්තම් මේ සමාගම් වැඩි ප්‍රමාණයක් විදුලි බල මණ්ඩලයේ සේවය කරන ඉංජිනේරුවරුන්ගේ නැත්තම් උසස් නිලධාරීන්ගේ ඔවුන්ගේ යම්
සම්බුදුමය කාලය අවසන්
ආයතන විදියට තමයි මේ කටයුතු වලට මැදිහත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ පිළිබඳවත් ඔබතුමාගේ අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරමින් විශේෂයෙන්ම පහුගිය කාලය තුළ ආගමික සිද්ධාස්ථානවල විදුලිය ලබා දීමේදී විදුලි බිල් ගෙවීමේදී විශාල අපහසුතාවයකට පත් වුණ බෞද්ධ ජනතාව වගේම විහාරස්ථාන. ඒ නිසා ඒ සඳහා විශේෂ සහන ක්‍රමයක් හඳුන්වා දෙන්න කියලා යෝජනා කරනවා. ඒ වගේම විදුලි සැපයුම් ලබා දීම පිළිබඳව සඳහන් කළ අපේ මන්ත්‍රීතුමල්ලා විශේෂයෙන්ම අඩු ආදායම්ලාභීන්ට විදුලිය ලබා ගැනීමේදී ඉදිරි කාලයේදී සහනයක් සලසන යෝජනා ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරමින් ගරු අමාත්‍යතුමන්ටත් ඒ වගේම අපේ රාජ්‍ය අමාත්‍යතුමන් දෙපළ ඇතුළු සියලුම ලේකම්තුමා ඇතුළු අමාත්‍යංශයේ සියලුම නිලධාරීන්ට මේ අමාත්‍යංශයේ කටයුතු සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ කතාව අවසන් කරනවා.
ස්තුතියි. ස්තුතියි ගරු මන්ත්‍රමනි. මීළඟට ගරු පූජ්‍ය ගරු අමාත්‍යතුමනි,
ගරු සභාපතිනි, අර කුමාරශ්‍රී මන්ත්‍රීතුමා අර ඔබතුමාට ලැබිච්ච ලිපිය අපිට ඉදිරිපත් කරන්න පුළුවන් නම් අර හිටපු නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරිවරයාගේ එතන අපිට වියදම් කළමනාකරණය කිරීමට එක තියෙන යම් යෝජනාවක් තියෙනවා නේද භාවිතා කරන්න පුළුවන්. ඒ වගේම අපි හොයලා බැලුවා ඔබතුමා කියපු කාරණාවර වේලි කැපීම අපිට තියෙන සමහර ඒවා තියෙන අවුට්සෝස් කරලා තියෙන සර්විසස්. මේවා මේ මෑත කාලේ නෙමෙයි අවුරුදු 25ක් 30ක් තිස්සේ කරපු දේවල්. අපි මේකේ බැලුවා කොහොමද අපේ වියදම් කියලා අපේ නිලධාරින්ගෙන් කරනවා නම් කොහොමද එළියේ පිරිස පාවිච්චි කරනවා. අපි බැලුවම අපිට ඒක විදුලි බල මණ්ඩලෙම් කරනවා නම් ඊට වැඩිය වියදමක් යන අවස්ථා තියෙනවා. මොකද ඕව ටයිම් වෙන විකල්ප ට්‍රාන්ස්පෝටේෂන් මේ වගේ ගත්තම සමහරවිට වියදම් වැඩි. ඒ නිසා අපි දැන් අලුත් ක්‍රමයක් බලනවා. විශේෂයෙන්ම තියෙන පළාත් පාලන ආයතනත් එක්ක එකට එකතු වෙලා මේ කටයුත්ත කරන්න පුළුවන්ද කියලා. ඒ නිසා එවැනි දේවල් පිළිබඳව අපි අවධානය යොමු කරලා තියෙනවා කියන එක මතක්
කරනවා. හරි, බොහොම ස්තුතියි කරමු තමයි. මීළඟට ගරු පූජ්‍ය අතුල්ලේ රතනහිමි, ඔබ වහන්සේට විනාඩි 11 කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අද මේ රටේ අපි මුහුණ දෙන ප්‍රශ්නයට විශේෂයෙන්ම මේ අර්බුදකාරී වාතාවරණය තුළ ප්‍රධාන උත්තර දෙකක් අපි ලබා ගන්න ඕන. එකක් තමයි විදුලිය පිළිබඳව ප්‍රශ්නය තමයි ලංකාවේ අපි විසඳ ගන්න පළවෙනි ප්‍රශ්නය. කලින් අපට තෙල් ගල් අඟුරු ගෙන්නන්න ඩොලර් බිලියන 5ක් විතර වියදම් වුණා. ඒක අඩු වෙලා තියෙනවා. දැන් නම් තෙල් වලින් අපි 10%ක් විතර තමයි මේ දවස්වල සමහරලාට 0% වෙන දවසුත් තියෙනවා තෙල් වලින් අපේ විදුලිය නිෂ්පාදනය කිරීම. නමුත් තවමත් 30%-40% අතර අපි ගල් අඟුරු සඳහා විශාල පිරිවැයක් දරනවා. ඒතරේ පිරිවැයෙන් ඩොලර් බිලියන සාමාන්‍යයෙන් අපි ගණනක් විතර ගත්තොත් අපිට සැලකිය යුතු මුදලක් අපට වැය කරන්න සිද්ධ වෙනවා. ඒතර ඒ වැය කරන මුදල අපි කොහොමද අඩු කරගන්නේ? එක ඩොලර් බිලියන 2.5 දෙකත් අතර ප්‍රමාණයක් වාර්ෂිකව මේ සඳහා තෙල් ගල් අඟුරු සඳහා විශේෂයෙන් බලශක්තිය නිෂ්පාදනයට අපට වැය වෙනවා. එතකොට ඒක අඩු කර ගැනීම සඳහා විශේෂයෙන්ම අපි වගේ මේ ප්‍රශ්නෙට මුහුණ දෙනකොට අපිට ප්‍රධාන ප්‍රශ්නය මේක මේ මුදල ඉතුරු කරගන්න පුළුවන්ද කියන ප්‍රශ්නය. මංහිත් දන්නෑ ඒ ගැන ජනන සැලස්මත් ඉදිරිපත් කරනකුවට තාමත් තියෙනවාද කියලා. 70% කියලා අසුභ ප්‍රතිපත්තිය තුළ 70% කරනවා කිව්වා. ඒකනේ පුනර්ජනනීය බලශක්තියට අවධානේ. ඒක උනාද නැද්ද, ජනන සැලැස්ම මොකද්ද කියලා අපි තාම දන්නේ නැහැ. දැන් අපි ඒක බොහොම ඉස්සුත් ඒක තමයි මම දැක්කේ නැහැ, ඒක කියවන්න බැරි වුණා. ඒ අතර වාරේ අපි මේ වගේ අර්බුදයකට මුහුණ දීපු රටක විශේෂයෙන් දැන් අවුරුදු දෙකකට වැඩි කාලයක් දැන් ගත වෙලා තියෙනවා. වෙන රටක් මේ වගේ තත්වයකට මුහුණ දුන්න නම් ඉස්සෙල්ලම මොකද කරන්නේ? අපේ රටේ අපට ලෙහෙසියෙන් කරන්න පුළුවන් ජනතාවගේ ශක්තිය යොදාගෙන කරන්න පුළුවන් දෙයට පුළුවන් තරම් ධෛර්යය දීලා ශක්තිය දෙන එක. මම කීප අවස්ථාවක කිව්වා තෙල් වලින් විදුලිය නිෂ්පාදනය කරාම රුපියල් 100 නම් අපි සෝල වලින් නිෂ්පාදනය කරා මුලින් දුන්නේ 22යි, පස්සේ එක 35ට 38ට දැන් 38ට විතර ගිහිලා තිනවා. 35 38 ප්‍රමාණය ගන්න තැන් අනුව ප්‍රමාණය අනුව වෙනස්කම් තියෙනවා. එතකොට ඒක අපි දකින්නේ ගුණාත්මක වෙනසක්. ඒ එතෙන්ට අපි ගමන් කරපු ඒ මුදල දීම අර 22 හිටියේ නම් ඒක අන්තිම අසාධාරණ වැරදි ප්‍රතිපත්තිය. දැන් ඒක සැලකිය යුතු මට්ටමකට වෙනස් වෙලා තියෙනවා. ඒක යම් සාධනීය පියවරක් හැටියට මම දකිනවා. නමුත් මේ සඳහා දැන් විදුලි බිලේ ප්‍රශ්නේ, දැන් විදුලි බිලේ ප්‍රශ්නේ කොහොමද විසඳලා තියෙන්නේ? මහජන උපයෝගිතා කොමිෂන් සභාව තියෙනවා, අවුරුදු 3කට සැරයක් බිල වැඩි කරන්න ඕනේ කියලා කියනවා. ඒක හදිසි තත්වයක් යටතේ අවුරුද්දට ජූනි මාසයේ හෝ ජූලි මාසයේ වල වැඩි කරන්න කියලා තීන්දුවක් තියෙනවා. ඒ සියල්ල තියෙද්දි මේ අවුරුද්දට දෙසරයක් විදුලි බිල වැඩි කරලා තියෙනවා. මොකද්ද මේ විදුලි බිල වැඩි කිරීමේ පදනම? අද 160ක් අද වෙනකොට අපි විදුලිය ගන්නේ රුපියල් 350ට. ලෝක වෙළඳ පොලේ තෙල් මිල ගල් නඟුරු විශේෂම ගල් නඟුරු මිල එදා රුපියල් 50කට 60කට ගියපු මුදල අද රුපියල් 30කට වගේ පල්ලෙහාට 50කට වගේ ප්‍රමාණයකට අද ඇවිල්ලා තියෙනවා. 60 70කට ගියා. නමුත් අද ඒකකයක් නිෂ්පාදනය කරන්න යන ගාන ගල් නඟුරු වල මිලත් අඩු වෙලා තියෙනවා. එතකොට 120ට බහිනවා නියඟ කාලෙදී හයිඩ්‍රෝපාව නිෂ්පාදනය. අද හයිඩ්‍රෝපාව නිෂ්පාදනය 120 ඉඳලා 160 දක්වා ඉහළ ගිහිලා තියෙනවා. ඒ කියන්නේ හදිසි අවස්ථාවයකට අපි විදුලිය ගත්තොත් රුපියල් 90ක් 100ක් 120ක් වගේ දෙනවා. ඒ සියල්ල තියෙද්දි කාටද පුළුවන් මෙච්චර මිනිස්සු පීඩා විඳිද්දි විදුලි බිල වැඩි කරන්න? මොකද්ද සාධාරණ තර්කය? මොකද්ද සාධාරණ පදනම? කිසිම හිතඔප්පපුවක් නැති, මහජනය ගැන අල්ප මාත්‍ර හැඟීමක් නැති තීන්දුවක් අරගෙන තිනවා. ඒ තීන්දුව සම්පූර්ණයෙන්ම වැරදි තීන්දුවක්. කිසිම තර්කයක් නැහැ ඒකට. රුපියල් 350ට නම් විදුලිය නිෂ්පාදනය කරන විදුලි බල මණ්ඩලෙන් ගහුවම එක එක වෙලාවට 350යි 4යි 5යි කියනවා. අපි කියමු පහම කියලා. පහක් යනවා නම් පහේ ඉඳලා රුපියල් 100ට, ඒ කියන්නේ අද වෙනකොට 100ට 10ටත් අඩුයි තෙල් වලින් විදුලිය නිෂ්පාදනය කිරීම. එහෙනම් අපේ වැඩිම පිරිවැය කියන්නේ තෙල් වලින් විදුලිය නිෂ්පාදනය කරන්න. ඒක සමහර දිනවල 0 වෙලා තියෙනවා. එතකොට රුපියල් 5ට අඩුවෙන් විදුලිය නිෂ්පාදනය කරන එක 160ක් ගන්නකොට විදුලි බිලෙන් අඩු ගානේ 3න් එකක් අඩු වෙනවා. අද ඒක කරන්න බැරි වෙලා තියෙනවා. තාම කනගාටුදායක තත්ත්වයක්. මම හිතන්නේ ඒක ඇමතිවරයාගේ තීරණයක් නෙවෙයි, මුදල් අමාත්‍යංශ වෙන්නේ ඒක ගන්න නැත්තේ. හැමදාම ඕක ඒ කාලේ ආණ්ඩුවත් කරා ලේසියෙන් බදු ගන්න එකෙන් බදු ගහ ගන්න මේගොල්ලෝ. ඇයි විදුලි බිල තියෙනවනේ ගන්න පුළුවන්. ඒක විදුලි බිල වැඩි කරමු සල්ලි දෙනවා බණ්ඩාගාරට. ඒ කාලෙත් ওই ජයසුන්දරගේ කාලෙත් ඔය වගේවක් කළා. ඊළඟට දෙවෙනි එක පුනර්ජනනීය බලශක්තිය ගැන. දැන් සෝලා වලින් විදුලි නිෂ්පාදනය කරාම වැට් එකේ කියලා එකක් ගන්නවා. වැලියුවේට් කරන්න කියලා 130ක. ලෝකෙ කිසි මොන රටේද 130කින් වැට් ගහන්නේ පුනර්ජනනීය බලශක්තියට? ඒ කියන්නේ මුළු ලෝකෙම අද මුහුණ දෙන මේ අපේ ලංකාවේ මාස 5ක් විතර එක දිගට දැන් වහිනවා. මුළු ලෝකෙම විශාල නිව්යෝක් නගරෙ ගිලමින් පවතිනවා. මාස 3කට කලින් අකණ්ඩව ලැබුගිනි. මේ ලෝකෙම ගිනි අරන් තියෙන්නේ. එක පැත්තක යුදගිනි, තව පැත්තක පාරිසරික ගින්දර. මේක නිවීම සඳහා මුළු ලෝකෙම එකඟ වෙලා තියෙනවා. විදුලිය 2050 වෙනකොට 150කින් අපි අනිවාර්යයෙන්ම මේක කපන්නට ඕන. 2050 වෙනකොට. එතකොට 2050ට 150කින් මුළු ලෝකෙම කපන්නේ කොහොමද? අපේ සැලැස්ම මොකද්ද? එතකොට කිසි විදියකින් අපට පුනර්ජන්නීය නොවන බලශක්තිය වලට ලෝකෙ ගමන් කරන එක 100% සාමාන්‍ය රටවල් නවත්තලා තියෙනවා. විශේෂයෙන්ම යුරෝප රටවල්. නමුත් චීනය, රුසියාව, ඇමරිකාව සමහර රටවල් දියුණු රටවල් ඒ එකඟතාවය අද කඩ කරලා කටයුතු කරමින් යන කෙසේ වුණත් අද විශාල සහනයක් දෙන්නේ විදුලි නිෂ්පාදනය සඳහා විශේෂයෙන් පුනර්ජනනීය පුනර්ජනනීය කොම අපේ ඔළුවට එන හිරු එළිය සුළඟ ජීව බල ශක්තියින් විශේෂයෙන් තාපය දහනය කිරීම තාපය ගැනීමෙන් ඇති කරන විදුලිය ඩෙන්ඩ්‍රෝපව මේ කිසි දෙයක් ගැන අපි කිසිම සහනදායි වැඩපිළිවෙලක් ප්‍රතිපත්තියක් හදලා නැහැ මම ඇමතිතුමාට කියන්නේ මේ ටැක්ස් එක අයින් කරා නම් දැන් ගන්න එක වැඩි කරලා තියෙනවා ටැක්ස් එක මේ 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 වැට් බද්ද කිසි කෙනෙකුට ව්‍යාපාරිකයෙක් මේකට ඉදිරිපත් වෙන්නේ නැහැ වහල මත සෝලා නිෂ්පාදනය කරන්න ඉන්දියාවේ අදානි කම්පැනි විතරක් පහුගිය අවුරුදු තුනේ මෙගා වෝට් 15,000ක් සෝලා වලින් විදුලිය ගන්න සැලැස්ම හැදුවා එතකොට එයා ගල්ලංගුරු කාපර කෙනෙක් අදානි කම්පැනි කියන්නේ ගල්ලංගුරු වල ප්‍රධාන ව්‍යාපාරිකයෙක් ලෝකෙ ලොකුම තෙල් එහාට මෙහාට හුමාරු කරන්නේ නමුත් ඔහු තමන්ගේ රට ඇතුලේ 15,000ක් විදුලිය ගන්න අපේ රටේ සුළං බලයට ඉඩකඩ තියෙනවා 15,000 කියලා අදානි කම්පැනිම පරීක්ෂණයක් වාර්තාවක් තියෙනවා ඒකට අපිම උදව් කළේ කම්පැනි වලට ගිය අවුරුදු තුනකට විතර කලින් ඒ කිසිවක් අපේ මිනිසු දන්නේ නැහැ අපේ මේ රට දොරවල් ඇරපු ජනෙල් ඇරපු රටක් වගේ හැම අතින් මුහුලඟෙන ඒ වාසනාව අපට අහිමි වෙලා තියෙනවා ඒක අදහනට දෙන්නේ කොයි විදිහේ කොයි ප්‍රතිපත්තියද කවුරුවත් දන්නේ නැහැ ඒ අස්සේ නිව්ක්ලියර් ගැන කතා කරනවා නිව්ක්ලියර් පිළිබඳව ලෝකෙ ලියපු ඕන කෙනෙක් නිව්ක්ලියර් වල තියෙන හානිය කරන්නේ කොහොමද කියලා කතා කරනවා මේ අර්බුදය තුළ නිව්ක්ලියර් ප්ලාන්ට් එකක් අපි හයි කරනවා නම් අඩු ගානේ අපට අවුරුදු දෙකකට වැඩි කාලයක් ගත වෙනවා එතකොට මේ තියෙන අර්බුදයට ඉදිරි ජනාධිපතිවරණේ අගෝස්තු 4 එනවා මේක මොකක් හරි මගුලක් වෙන්න ඕන. එතකොට ඒ වෙනකොට මේ කෙටි කාලයට තමයි අපි උත්තර හොයාගන්න ඕන. මේ ආණ්ඩුව ජනප්‍රිය වෙන්න හරි, එහෙම නැත්නම් මහජනයාට සහනයක් සලසන්න හරි, එහෙනම් අපිට ඉක්මනින් කරන්න පුළුවන් දේ තමයි වහල මත සෝලා සවි කිරීම. ඉතින් වැට් එක 130කින් වැඩි කරාම කොහොමද මිනිස්සු එකට ඉදිරිපත් වෙන්නේ? කිසිම ව්‍යාපාරිකයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ස්වභාවිකව මේක වර්ධනය වෙන්නේත් නැහැ. ඊළඟට පන්සල් මත හොඳ තීන්දුවක් කරන් තිනවා ඒක දැන් තීන පහවලල් ඔක්කොටම කියලා ඒක හොඳ තීන්දුවක්. ඒ වගේම ගිවල්ල යම් වැඩි පහවලල් ප්‍රමාණයක් නැත්නම් ඒ සේරම හදන්න පුළුවන් නම් ග්‍රිඩ් එකට හැකි තාක්ෂණික ප්‍රශ්නයක් නැත්නම් විශේෂයෙන්ම 3 phase කරන්ට් එක තියෙනවා නම් ඒ හැමතැනම විදුලිය ගන්න විදුලි බල මණ්ඩලයේ එකඟ වෙන තීන්දුව අරන් තිනවා. ඒවා ගුණාත්මක තීන්දුව. ඒ කියන්නේ ඒක අපි අගය කරනවා. අපි දිගටම මම මේක ගියාණ්ඩුව කාලෙත් මෙයාණ්ඩුව කාලෙත් අවුරුදු ගාණක් අපි කතා කළා මේ ප්‍රශ්නෙට මොකද්ද විසඳුම? දැන් රුසියාවෙන් නිව්ක්ලියර් ගේන්න කියලා සාකච්ඡාවක් තියෙන කර පත්තරල මම දැක්කා නිව්ක්ලියර් වල පළවෙනි ප්‍රශ්නය ඒක නඩත්තු කරන්නේ අධික වතුර ප්‍රමාණය දෙවෙනි ප්‍රශ්නය නිව්ක්ලියර් වේස්ට් එක තුන්වෙනි එක අනාරක්ෂිතභාවය යුද්ධයක් හෝ ත්‍රස්තවාදී ගැටුමක් හෝ ආවොත් ඒ පළාතම වෙනසිලා තමයි ඉවර වෙන්නේ මේක ජපානයේ මේ අත්දැකීමට මුහුණ දුන්නා රුසියාවේ මේ අත්දැකීමට මුහුණ දුන්නා ඉන්දියාවේ මේ අත්දැකීමට මුහුණ දුන්නා ඉතින් අද ඉන්දියාවේ තියෙන ලොකුම ප්‍රශ්නය දකුණු ඉන්දියාවේ තමයි ඒගොල්ලගේ නිව්ක්ලියර් ප්ලාන්ට් තියෙන්නේ මොකද උතුරු ඉන්දියාවේ හයි කරන්නේ නැහැ මොකද හේතුව පාකිස්තානයත් එක්ක ඕන වෙලාවක අවුලක් ඇති වෙන්න පුළුවන් නිසා ඉතින් ඒ එහෙම තත්ත්වයක් තුල අද කිසි කෙනෙක් උනර්ජනනීය බලශක්තියට කිසිම අදාළකමක් නැහැ මේ නිව්ක්ලියර් ප්ලාන්ට් එක. එතකොට අපි 70% දැනටමත් අපි 70%ට වැඩියෙන් අපි සම්ප්‍රදායික බලශක්තිය ගන්නවා නම් ඒ කියන්නේ සම්ප්‍රදායික බලශක්තිය කියන්නේ ගල්ලංගුරු තෙල් වගේ වෙන් ගන්නවා නම් ඒක අඩු කරන දිශාවට යන්න 70%කට අපි යන්න. එතකොට 70%
කියන්නේ දැන් අපිට තවත් විනාඩි දෙක කාලයක්
ගරු සභාපතිතුමනි එතකොට මේ මේ වාතාවරණය තුල අපිට රජයක් හැටියට අපි කැමති උදව් කරන්න අපි හැමෝම දායක වෙන්න ඕන මොකද මේ රට ආණ්ඩුව කෙසේ වුණත් ජනතාව පීඩාවටපත් වෙන්නේ මේ පීඩාවෙන් ජනතාව මුදා ගැනීම සඳහා විශේෂම රටක් විදියට කුමන ආණ්ඩුව බලයේ හිටියත් අපි සියලු දෙනාම එකතු වෙලා මේ ප්‍රශ්නෙට පොදු ප්‍රතිපත්තිමේ සම්මුතියකට අපි එළඹෙන්නට ඕන ඒ සම්මුතියට එළඹීමේදී එකඟතාවයක් තියෙන්න ඕන ඒකඟතාවයේ පළවෙනි දේ තමයි ලෝකයත් එකඟ වෙච්ච පුනර්ජනනීය බලශක්තිය කරා අපි ගමන් කරන එක ඒක කවදාවත් ඉදිරියට යන්නේ නැහැ විශේෂයෙන්ම අපි ගත්තොත් PL එක ඒක කලිනුත් තිබුණා ඒවා අයින් කරන්න පුළුවන් නම් හොඳයි මං කියන්නේ නැහැ අයින් කරන්න පුළුවන් කියලා මොකද ඒවා දිගටම තිබිච්ච දේවල් අඩු ගන්න මේ හදිසියෙ පනවපු නොතිබිච්ච වැට් එක මේ විදිහටයි වැඩි කරේ කිසිම ව්‍යාපාරිකයෙක් ඒකට ඉදිරිපත් වෙන්නේ නැහැ සෝල් හයි කරන්න මෙවැනි වට් එකක් ගන්නකොට ඊළඟට බඩු ගේනකොට බඩු සියලු රටවල අද මේ සඳහා සෝලා නිෂ්පාදනයේදී වින් පවර් කරද්දී විශේෂ සහනදායි තත්ත්වයක් තියෙනවා ඒ වගේම කාබන් ෆුට්ප්‍රින්ට් එක තියෙනවා ඒක යටතේ ලෝකයේ විශාල සහනදායි ණය 100%ට ඊටත් අඩුවෙන් අපට ණය ගන්න පුළුවන්කම තියෙනවා ඒවා ඇමරිතුමාටත් පුළුවන් රජයත් දන්නවා ජනාධිපතිතුමාත් දන්නවා ඒවා සමග කතා කරලා මේ ප්‍රශ්නයට ඉක්මනින් අපට විසඳුමක් හොයන්න පුළුවන්.
වාසේ කාලය
අවසන්. සමස්තයක් විතර ගරු සභාවතුන් අවසන්. සමස්තයක් විතර ගත්තොත් අද විදුලි මොහොතක විදුලි පිට කිරීම අපේ මෙගාවොට් 2000ක් 2200ක් අතර තියෙන. ඉස්සෙල්ලේක 2900. ඒතර අද 2000යි තියෙන්නේ. මිනිසුන්ගේ පරිභෝජනේ රට ඇතුලේ මෙගාවොට් 2900 සිට 2000 දක්වා පහලට අවිල තිනේ. ඒක පීක් අවස් වල නැත්තම් හැන්දෑවේ 7 8 9 වගේ වෙලාවල 2200ට වගේ යනවා. සමස්තයක් ඉදිරියට 2000ක් වගේ තත්වයක තියෙන්නේ. ඒක ඊටාම හොඳ තත්වයක්. අපිට මේ තත්වයේ තුල පුනර්ජනනීය බලශක්තියෙන් අපට ඩොලර් බිලියන 2කට වැඩි ප්‍රමාණයක් වසරක් තුල ඉතුරු කරන්න සැලැස්මකට යන්න පුළුවන්. ඒ සඳහා ඒ ජනන සැලැස්ම පැහැදිලි ඉදිරිපත් කරනවා නම් මම හිතන්නේ එක්තරා හුස්ම ගැනීමක් හැටියට සලකන්න පුළුවන්. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි වහන්සේට. මීළඟට ගරු චරිතේ රත්මන්තුමා ඔබතුමාට විනාඩි 11ක් කාලයක් ලැබෙනවා.
ගරු සභාපතිතුමනි, අද විදුලි බල සහ බලශක්ති අමාත්‍යාංශයේ වැල් ශීර්ෂයේ හා සම්බන්ධව යම් අදහසක් ප්‍රකාශ කරන්න ලැබීම ගැන මම ඉතාම සන්තෝෂයට පත් වෙනවා. විශේෂයෙන්ම මේ රටේ ඉතාම අත්‍යවශ්‍ය සේවයක්, එහෙම නැත්නම් අයිතිවාසිකමක් විදියට සලකන විදුලි බලය සම්බන්ධව අපි කවුරුත් බරපතල විදිහට කල්පනා කරන කාලයක ජීවත් වෙන්නේ. විදුලි බලය එක පැත්තකින් අපේ පහුගිය අර අපි කතා කරන 2022 අර්බුදයට යම්කිසි බරපතල බලපෑමක් සිදු වුණා කියලා අපි දන්නවා. ඒක එක පැත්තකින් බලශක්ති අර්බුදයක් නිසා ඇතිවෙච්ච දෙයක් කියලා කියන්න පුළුවන් තරමට සංකීර්ණ තත්ත්වයක්. විදුලි බල මණ්ඩලය හා විදුලි ක්ෂේත්‍රය සම්බන්ධව අපේ රටේ විශාල විවේචනයක් තියෙනවා කියලා අපි දන්නවා. විශේෂයෙන්ම විදුලි බල මණ්ඩලයේ සේවක සංඛ්‍යාව ගැන, ඒ වගේම සමහර සේවාවන් පිළිබඳව සිදු කරන අධික මූල්‍ය ක්‍රියාකාරකම් පිළිබඳව, ඒ වගේම විශේෂයෙන්ම ඩිස්පැච් ඔඩිට් එකක් සම්බන්ධව අපේ රටේ විශාල ප්‍රශ්නයක් තියෙනවා විදුලි බල මණ්ඩලය. ඒ නිසා විදුලි බල මණ්ඩලය ගැන සමාජයේ විශාල විවේචනයක් තියෙනවා කියලා අපි දන්නවා. මේ විවේචනය වෙනුවෙන් විවිධ උත්තර ඇවිල්ලා තියෙනවා. දැන් අපි අලුත්ම උත්තරේ තමයි ගරු ඇමැතිතුමා මීට ඉස්සෙල්ලත් කිව්වා 2009 අංක 20 දරන විදුලි බල පනත, ඒ වගේම 1969 අංක 17 දරන ශ්‍රී ලංකා විදුලි බල මණ්ඩල පනත වගේ පනත් වෙනස් කරලා අලුත් විදුලි බල ප්‍රතිසංස්කරණ පනතකට යන්න ඕනයි කියලා එතුමාගේ පැත්තෙන් කීප විටක්ම සාකච්ඡා වුණා, කතා කෙරුණා. අපි ඒක සම්බන්ධව දැනට කෙටුම් පතක් ඇවිල්ලා තියෙනවා. අපි ඒක ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මේ නව පනත හඳුන්වා දීමේදී විශේෂයෙන්ම මේක උදෙත් මතු වුණා රෙගියුලේටර් පිළිබඳ ප්‍රශ්නය. මේ අලුත් පනතේ කෙටුම්පතේ 5 වෙනි වගන්තියේ රෙගියුලේටර් සම්බන්ධව තියෙනවා. අපි ඒක විශේෂයෙන් අවධානයට ලක් කරන්න අවශ්‍යයි. උදේ ඇමැතිතුමත් මේක ගැන කිව්වා, එතුමා කිව්වේ මේක මෙහෙමම තියෙනවා කියලා. නමුත් PUCSL ඇක්ට් එකයි මේ අලුත් ඇක්ට් එකයි අතර තියෙන සම්බන්ධතාවය ගැන අපි නැවත වතාවක් සාකච්ඡා කළ යුතුව තියෙනවා. කොහොමටත් ඒ පිළිබඳව ලොකු සාකච්ඡාවක් වෙනම බව එතුමාම ප්‍රකාශ කළ නිසා අපි ඒක ගැන මේ වෙලාවේ කතා කරන්න යන්නේ නැහැ. ඒ වගේම මේ අලුත් පනතේ තව පැත්තකින් මේ ජෙනරේෂන්, ට්‍රාන්ස්මිෂන්, ඩිස්ට්‍රිබියුෂන් කියන මේ තුනම වෙන වෙනම කම්පැනි ඇක්ට් එක යටතේ හදන කම්පැනි කීපයකට වෙනස් වෙනවා කියලා දාලා තියෙනවා. අපි ඒක සම්බන්ධව අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. නමුත් පහුගිය කාලේ විශේෂයෙන්ම 2020, 21, 22 මේ වර්තමානි දක්වා විදුලි බල ශේෂ්ත්‍රය කරන සමහර ගනුදෙනු ගැන අපේ සමාජයේ විශාල ප්‍රශ්නයක් මතුවලා තියෙනවා ගරු සභාපතිතුමනි. මේක හුඟක් අය හැම පැත්තටම බෝලා දාගන්න පුළුවන්. නමුත් මේක ගැන අපි අවංකව කල්පනා කරන්න ඕන. මේ විදුලි බල ශේෂ්ත්‍රයේ 2020, 21, 22 දැනුත් සමහර ක්‍රියාකාරකම් සිදුවෙන විදිහ ගැන අපි මේ සභාව ඇතුලේ සාකච්ඡා කිරීම ඉතාම වැදගත් වෙනවා. එක කාරණයක් අර මම මීට ඉස්සරත් මේක ගැන කතා කරා, මේ මන්නාරම සහ පුනරින් සුලම් විදුලි බලාගාර පිළිබඳ ප්‍රශ්නේ. අපි පිළිගන්නවා මේ රටේ පුනර්ජනනීය බලශක්ති අවශ්‍යතාවයක් තියෙනවා. ඒ පුනර්ජනනීය බලශක්ති කතාව ඉස්සරහට දාලා සියලුම පටිපාටි වලින් තොරව හැම ආණ්ඩුම, මෙතන එකක් නෙමෙයි, විශේෂයෙන්ම අපේ 2020 පරණ ආණ්ඩුව 2021 ඊට පස්සේ ආණ්ඩුව දැන් 2022 හදලා තියෙන ආණ්ඩුව මේ හැම ආණ්ඩුවක්ම මේ සුලං එහෙම නැත්නම් මේ පුනර්ජනනීය බලශක්ති තර්කය නැත්නම් අර ග්‍රීන් ඉකොනොමි ග්‍රීන් එනර්ජි තර්කය ඉස්සරහට දාලා සමහර තැන්වලින් එහාට මෙහාට පයින්ද හදනවා මේක නිසා රට ඇතුලේ විශාල ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා මේ ශේෂ්ත්‍රයේ අපිට නොපෙනෙන දේවල් රාශියක් සිදු වෙනවා කියලා නිතර කැබිනට් පේපර්ස් එහාට යනවා මෙහාට යනවා උදාහරණයක් විදියට මට කියන්න පුළුවන් තමුන්නාසේ දන්නවා LNG මෙතුමා දැන් ප්‍රකාශ කළා LNG සම්බන්ධව අපේ රටේ LNG මිලදී ගැනීම සම්බන්ධ ප්‍රශ්නය එහාට ගියා මෙහාට ගියා අන්තිමට මෙතුමාගේ කැබිනට් පේපර් එකේ ඒක නැවතිලාම ගියා LNG ප්‍රොකියුමන්ට් බිඩින් එක 2020 ජූනි මාසේ 17 වෙනිදාව ටෙන්ඩර් පබ්ලිෂ් කරුවා 2021 පෙබරවාරි මාසේ 18 වෙනිදා ටෙන්ඩර් එක ක්ලෝස් කරුවා 2021 ජූනි මාසේ 25 වෙනිදා ඒ ඔක්කොම තියෙන අතර අර නිව් පෝට්‍රස් ඇග්‍රීමන්ට් එක 2021 සැප්තැම්බර් මාසේ 17 වෙනිදාව එහෙම තියෙද්දි අර ප්‍රොසෙස් එක අර ඇප්‍රූවල් ප්‍රොසෙස් එක ඉස්සරහට ගිහිල්ලා 2022 ඇප්‍රිල් වෙනකන් ඒක ඇවිල්ලා අන්තිමට කැබිනට් පේපර් එකකින් 2023 ජූලි මාසේ 14 වෙනිදා ඒක සම්පූර්ණ අහෝසි කරලා දැම්මා. දැන් මෙහෙම අර එහාට මෙහාට කැබිනට් එක පාවිච්චි කරලා එහාට මෙහාට යන ගතියක් තියෙනවා. මේ මං කියපු කාරණේට ආණ්ඩු දෙකක් තුනක් සම්බන්ධයි. එකක් විතරක් නෙමෙයි. හැබැයි මේවා මේ විදිහට කරගෙන යනකොට රටේ ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම අපි කවුරුත් පිළිගන්නවා පුනර්ජනනීය බලශක්තිය සඳහා අපි යන්න ඕන කියලා. හැබැයි ඒක යන්න ඕන ක්‍රමවත් පාරමිසක පසුපස දොරින් නෙමෙයි. එහෙම ප්‍රශ්නයක් තමයි මේ අදානි එනර්ජි ලිමිටඩ් එක්ක තිබිච්ච ගනුදෙනුව ගැන ඇති වුණේ. විශේෂයෙන්ම මන්නාරමේත් ඒ වගේම පුනරින් ප්‍රදේශයේ මෙගාවොට් 250ක් සහ මෙගාවොට් 234ක් හදන්න අදානි ආයතනයට මේක ලබා දෙන්න 2009 අපේ තිබුණ පනතෙන් අපිට ඉඩ තියෙන්නේ රජයන් දෙකක් අතර එකඟතාවයකට විතරයි. අර ප්‍රොකියුමන්ට් ප්‍රොසෙස් එකෙන් එළියට ගිහිල්ලා මේක කරන්න පුළුවන් රජයන් දෙකක් අතර විතරයි G2G ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් විතරයි. හැබැයි ඉන්දියා අපි ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් එක පැත්ත ගන්නකොට ඉන්දියානු රජයේ විදිහට අදානි සමාගම කොහොමද අර්ථ දක්වන්නේ කියලා මම කෝප් කමිටුවේ සභාපති විදිහට බොහොම පැහැදිලිව ඒ වෙලාවේ ප්‍රශ්නයක් ඇහුවා. ඒ වෙලාවේදී හිටපු සභාපතිවරයා කිව්වා ඒක එහෙම නෙමෙයි මට මේක සඳහා ප්‍රධානිය කියපු නිසා මම මේක කෙරුවයි කියලා. මම මේ වෙලාවේදී ගරු සභාපතිතුමනි සභාගත කරනවා කොහොමද G2G කියන එක අර්ථ දක්වන්නේ කියලා අපේ නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම ජෙනරල් මැනේජර් CB එකට ඉදිරිපත් කරපු ප්‍රකාශයක් තියෙනවා 2018 අප්‍රේල් මාසේ 23 වෙනිදා ඒගොල්ලන්ගේ ඩිටර්මිනේෂන් එක. G2G කියන එක ගවර්න්මන්ට් ටු ගවර්න්මන්ට් කියන එක අදානි එක පැත්තකුත් ශ්‍රී ලංකන් ගවර්න්මන්ට් තව පැත්තකුත් කියලා ගන්න බෑ කියලා මම තර්ක කරන්නේ ඒකයි. ඒ නිසා මේක සභාගත කරනවා ඔබතුමාට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ගනුදෙනුව ඇත්තටම දැන් අපි ඉන්නේ පොඩි අර ගන්ධබ් අවස්ථාවක. 2009 තිබුණු පනත දැන් නිමා වෙන්න යනවායි කියලා ඇමතිතුමාමත් කිව්වා අලුත් පනතක එනවා කියලා. 2009 අංක 20 දරන විදුලි පනත ඉවත් වෙන්න යනවායි කියලා. ඒකේ ව්‍යතිරේකයක් තියෙනවා වෙන රජයක් අතර ගනුදෙනුවක් කරනවා නම් ප්‍රතිපාටියෙන් තොරව යන්න පුළුවන් කියලා. දැන් ඒකෙන් පටන් අරගෙන තියෙනවා මේ අදානි ව්‍යාපෘතිය. එතකොට දැන් අලුත් පනතකට යනවා නම් ඒ පනත එන්නේ ඉස්සර වෙලා මේ ගන්ධබ්බ කාලය ඇතුලේ මේක නිමා කරන්න නොයෙක් උත්සාහ කරනවා කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. අපි ඒව දන්නේ අපි මේ අමාත්‍යංශවල ඉන්නේ තමුන් නාන්සලාට අපි යෝජනා කරන්නේ. මේක සම්බන්ධව සමාජ කතිකාව ගරු සභාපතිතුමනි අපේ තිලක් රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ කාලෙනුත් මම ලබා ගන්න කියලා අවසර දීලා තියෙනවා.
හරි.
මේ ඒ අනුව මේක සම්බන්ධව අපි බොහොම පැහැදිලිව කියන්නේ පිරිසිදු එකඟතාවක් ඇතුලේ තමයි මේක කෙරෙන්න ඕන. මේ අදානි එකඟතාවය නැත්තම් අදානි සමාගමත් එක්ක කරන මේ එකඟතා ලියවිලිවල ඒ අයට කොපමණ ප්‍රමාණයක් සුලම් විදුලි ඒකකයක් සඳහා ගෙවනවද කියන එක ඒගොල්ලන්ගේ ඇග්‍රිමෙන්ට් එක අවුරුදු 20ද මෙතෙක් කල් තිබුණා වගේ නැත්තම් 30ක්ද නැත්තම් දන්නතා කාලෙකටද මේවා සම්බන්ධව යම් කිසි විවෘතභාවයක් අවශ්‍යයි කියලා මම යෝජනා කරන්න කැමතියි. ඒ වගේම ගරු සභාපතිතුමනි ඊට අමතරව දැන් මේ දවස්වල ග්‍රීන් හයිඩ්‍රජන් රෝඩ් මැප් කියලා එකක් ගැන ඉතා පැහැදිලි සාකච්ඡාවක් ලෝකෙම වෙනවා. රෝඩ් මැප් කියලා නෙමෙයි ග්‍රීන් හයිඩ්‍රජන් ගැන ලංකාවේ ඒක පිළිබඳව ග්‍රීන් හයිඩ්‍රජන් රෝඩ් මැප් කියලා තමුන්නාසට කියන්න අවශ්‍යයි. අපේ විදුලි බල අමාත්‍යාංශය සහ අපේ රජය අලුත් වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මේක USAID ආයතනයේ ග්‍රාන්ට් එකක් විදිහට හම්බෙච්ච ඩොලර් මිලියන 19ක මුදලක් වැය කරමින් මේක සම්බන්ධව ලොකු ස්ටඩි එකක් කරනවා. මේක ඉතාම අනාගතයට අත්‍යවශ්‍ය කලාපයක් කියලා අපි කවුරුත් පිළිගන්නවා. අනාගතයට ඉතාම අත්‍යවශ්‍ය කලාපයක් තමයි මේ ග්‍රීන් හයිඩ්‍රජන් සම්බන්ධව තියෙන්නේ. හැබැයි මේ ග්‍රීන් හයිඩ්‍රජන් සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීම සඳහා මේ රටේ සමහර කාලවල අපි දන්නවා, විශේෂයෙන්ම වර්තමාන ඇමතිතුමායින් ඉස්සර වෙලා හිටපු අර උදේ ගම්මන්පිල ඇමතිතුමාගේ කාලේ තමුන්නාන්සේ දන්නවා, ඒ කාලේ ග්‍රීන් ස්ටැට් කියලා ග්‍රීන් ස්ටැට් ඉන්ඩියා කියලා කම්පැනියක් එක්ක ඇග්‍රිමෙන්ට් එකක් ගහලා තිබුණා. මේ කම්පැනියේ මව් කම්පැනිය තියෙන්නේ නෝර්වේවල. නමුත් අපි ග්‍රීන් ස්ටැට් ඉන්ඩියා කම්පැනිය එක්ක එකගතාවක් ගහලා ඒ අනුව අපේ රටේ මේ ග්‍රීන් හයිඩ්‍රජන් රෝඩ් මැප් එක හදන්න වැඩ කරමින් යනවා. නමුත් මම කියන්න කැමති ගරු ඇමතිතුමාගේ මම ඉල්ලා හිටින්නේ, මේක සම්බන්ධව මැදිහත් වෙලා ඉන්න සමහර නිලධාරීන් මේවා සම්බන්ධව වැඩ කරන ආකාරය ගැන යම්කිසි සොයා බැලීමක් කිරීම සුදුසුයි කියලා. මේව කියන්නේ අවසාන වශයෙන් මේවා පිළිබඳව ගන්න තීරණ තමුන්නාන්සේගේ නම ඇතුලේ තමයි අපි ගන්නෙ. කොහොමත් ඇමතිතුමෙකුට තමයි වග කියන්න වෙන්නේ. එක පැත්තකින් මේ ග්‍රීන් ස්ටේට් ඉන්දියා සමාගම ලංකාව ඇතුලේ සිදු කරගෙන යන වැඩ කටයුතු වලදී ඒ සමාගමේ උපසභාපතිවරයෙක් විදිහට ඉන්නේ ඔබතුමාගේ ආයතනයේ ඔබතුමාගේ කණ්ඩායමේ ඉන්න සාලිය වික්‍රමසූරිය මැතිතුමාගේ පුත්‍රයා සජාන් වික්‍රමසූරිය මැතිතුමා. සාලිය වික්‍රමසූරිය මැතිතුමා අද වෙනකොට අපි දන්නවා තමුන්නාන්සේගේ මේ රිෆෝම් කොමිටියෙත් ඉන්නවා. ඒ වගේම අපේ තෙල් සංස්ථාවේ සභාපතිකමෙත් ඉන්නවා. ඒ වගේම PDA පෙට්‍රෝලියම් ඩිවලප්මන්ට් ඔතොරිටි එකේ සභාපති විදියටත් ඉන්නවා. එතුමාගේ පුතා එක්ක එතුමා MOU එකක් ගහනවා එකක් වෙන්නේ සජාන් වික්‍රමසූරිය මැතිතුමා ග්‍රීන් සෙට් එකේ ලංකාවේ ආයතන උපසභාපති විදියට වෙබ්සයිට් එකේ ඉන්නවා. ඊළඟට අපිට පේනවා විශේෂයෙන්ම මේ රිසර්ච් එක කරගෙන යන ක්‍රෙමොනික්ස් ආයතනෙත් එතුමාගේ ඥාතීන් ඉන්නවා. එනිසා මම කියන්නේ මේ එකම කණ්ඩායම එක පැත්තකින් සාලිය වික්‍රමසූරිය මැතිතුමා සභාපති වෙනවා, එයා ඇග්‍රිමෙන්ට් එක ගහන අනිත් පෞද්ගලික ආයතනයේ සජාන් වික්‍රමසූරියාගේ පුතා උපසභාපති වෙනවා, චානක වික්‍රමසූරිය එතුමාගේ බෑනා අර රිසර්ච් එක කරන ක්‍රෙමොනික්ස් ආයතනයේ විශේෂ නිලධාරියක් දරනවා. එහෙම වුණහම මේක ඇතුලේ මේ අපි කවුරුත් බලාපොරොත්තුෙන් ඉන්න ග්‍රීන් එනර්ජි පැත්තේ විශේෂයෙන්ම කවුරුත් බලාපොරොත්තුෙන් ඉන්න මේ ග්‍රීන් හයිඩ්‍රජන් ප්‍රොජෙක්ට් එකම වැරදි චිත්‍රයකට ගමන් කරන්න ඉඩ තියෙනවා. මේක අනාගතයේ ඩොලර් බිලියන ගානක ව්‍යාපෘතියක් අපේ රටේ විශේෂයෙන්ම මේකේ තියෙන පොටෙන්ෂල් එක වැඩි කියලා දැන් හොයාගෙන තියෙනවා. එනිසා මම පැහැදිලිව ඉල්ලා හිටින්නේ මේ කවුරුත් පෞද්ගලිකව ඇමතිතුමාලා 3 දෙනාම තරුණයි, ඒ අයට මේ ගැන හොයන්න පුළුවන්කම තියෙනවා. නමුත් මම ඉතාම පැහැදිලිව කියන්නේ මේ ගැන අපිට තවත් කරුණු කියන්න පුළුවන්. නමුත් මේ සමහර ව්‍යාපෘති ඇතුළත මේ ශේෂ්ත්‍රයේ විශාල වශයෙන් විවිධ අයගේ අඩන්තේට්ටම් වල නැත්තම් ආධිපත්‍යයට යටත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ ග්‍රීන් ස්ටේට් සම්බන්ධ ප්‍රශ්නයේදී සමහර පුද්ගලයන් තනිවම මේ අරන් යන ක්‍රියාවාද මාර්ගය කළමනාකරණය කරන්න කියලා අපි ගරු ඇමතිතුමාට කියන්න කැමතියි. මොකද එහෙම තැනකට මේක ගමන් කරේ නැත්තම් මේක සම්බන්ධ ක්‍රියාදාමය මේ ඉන්ඩස්ට්‍රියේ ඉන්න බොහෝ අය මේක ගැන සාකච්ඡා කරන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම මේ USAID ග්‍රාන්ට් එකෙන් ඔබතුමාලට ලැබිච්ච ඒ ස්ටඩි එකට ලැබිච්ච මුදල හරි ආකාරව කුමන ආයතන හරහාද කුමන කම්පැනි හරහාද ඉස්සරහට ගියේ කියන එක ගැන බලන්න ඔබතුමාට වගකීමක් යුතුකමක් තියෙනවා. ඒ වගේම ඒ කිය ඔබතුමාගේ මේ ඉදිරි විශේෂයෙන්ම මේ හදලා තියෙන පනතේ අපි පැහැදිලිවම දකිනවා ඔබතුමා ඉදිරියේදී National Electricity Council කියලා එකක් මේ පනතේ 3 වෙනි වගන්තියෙන් යෝජනා කරලා තියෙනවා. මේ කවුන්සිල් එක ඉතාම බලසම්පන්න එකක්. මේකට ඇමතිතුමා තමයි ඒ 5 දෙනාම පත් කරන්නේ. ඒ වෙලාවට මේ අපි මේ මේ ක්‍රියාමාර්ගය ඇතුලේ දැන් ස්ටැබ්ලිෂ් වෙලා ඉන්න කට්ටියම නැවත ඔබතුමාගේ නමින් ඒ පත් කරන්න පුළුවන් නැෂනල් ඉලෙක්ට්‍රිසිටි කවුන්සිල් එකට පත් වුණොත් මේ පනත සම්මත වෙලා එහෙම පත් වුණොත්
ඔබතුමාගේ කාලය අවසන්
මේ සම්පූර්ණ ක්‍රියාවලිය ඒගොල්ලන්ගේ අතට ඇහු වෙනවා. ඒ නිසා මම ඊටාම පැහැදිලිව කියන්න කැමැති ගරු සභාපතිතුමනි, තරුණ mantri ඇමතිවරු තුන් දෙනෙක් ඉන්න වෙලාවේ ඒ අයට මේ අනිත් අයගේ මේ 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 විවේචනය ගැන පළල් අදහසක් හොයලා එතුමාලා අවශ්‍ය වෙලාවට ඉදිරිපත් කරන්න කියලා මම ඉතා ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්තුමනි. මීළඟට ගරු ජනාධිපතිතුමා.
මුල් ආසනෙන් අවසරයි. ග්‍රීන් ස්ටේට් ආයතනය අපේ ආණ්ඩුව එක්ක USAID මුදල් අනුව ක්‍රියා කරගෙන යනවා. ඒ ගැන අඩුපාඩුකම් නම් මම දැකලා නැහැ. අනික ග්‍රීන් ස්ටේට් ආයතනය පමණ ඒ ආයතනයේ ක්‍රියා කරන්නේ මේ අමාත්‍යාංශය එක්ක. වෙනම මුදල් අමාත්‍යාංශයේ ජාතික ප්‍රතිපාදයේ වෙනම කණ්ඩායමක් ඉන්නවා. ඉතින් කණ්ඩායම් දෙකක් මෙතන ඉන්නේ. එක අරමුණක් තියෙන්නේ. මේ අලුත් ක්‍රමවේදය රිනියබල් එනර්ජි ග්‍රීන් හයිඩ්‍රජන් ලංකාවට ගේන්නේ. ඒක නවත්තන්නත් තව කට්ටියක් ඉන්නවා. ඉතින් ඕකට හිර වෙන්නේ නැතුව මෙතන එක පැත්තකේ අමාත්‍යාංශය ක්‍රියා කරලා අපේ පැත්තෙන් තව එකක් ක්‍රියා කරනවා. මේ ඔක්කොම එකතු කරලා මෙහාට ගෙනත් දෙන්න අපේ අනාගතයේ තියෙනවා ෆියුචරයිසින් රිනියබල් එනර්ජි ඇන්ඩ් ග්‍රීන් හයිඩ්‍රජන්. Today I met with the Australian High Commission. Australia is trying to become a green hydrogen superpower. If we can get 40-50 gigawatts to export, what is wrong with it? We only talk of wind power. Our people didn't look at the solar power and the fact that we could get use our canals and our reservoirs. When you look at that, the numbers increase. And then how are you going to store it? But I came here not for that purpose. I came here to explain ee peredat mama pa me parliamentuye sandahan kara etta wasenma ape vyavasthadayaka sabhawa vidhayake kotasak kiyala it issela dawase sumandhen mantuma eka pratiksheepa kala thiyuna man daka ee thandaye me udeenona wada honda ma handave etumata e weda katutta lesiyen karanna kiyala handaveth man e gana katha karaddi mama kemathi etumata 17 සංශෝධන නඩුවේ තීන්දුව කියවන්න. The Constitutional Council established under the 17th Amendment is a part of the executive and is attributed executive power. Thus, the council would come within the executive organ of government in regard to Article 4D of the Constitution referred to above. It is therefore the duty of the Constitutional Court to respect, secure and advance the fundamental rights which are declared and recognized by the Constitution. The functions of the Constitutional Council would come within the framework of executive action as provided for in terms of Article 17 of the Constitution. I mehema kiyanne meka sakas kare mama ke isaka mamat choksi hitupu amuthumat karu jayasura mathwat meka vidhayake kotasak yap yojana kare vidhayaka janadhipathiyuma patkirim walata ganna patkiyata sahaya wenna ithin me gana eda parliamentuwata giyaddit 2003 විශේෂයෙන්ම 2002 මේ ගැන සරත් සිල්වා අග්‍රවිංශකාරතුමා දුන්න තීන්දුව තියෙන එකට 1-2 විංශකාරු 7 දෙනෙක් හිටියා. ඉතින් මේ තීන්දුව තමයි අපි තාම ක්‍රියා කරන්නේ. ඇයි මේක ව්‍යවස්ථාදායක බලය කිව්වේ මම දන්නේ නැහැ. මොකද ඒ අවස්ථාවේදී Center for Policy Alternatives Guarantee Limited venue in Penny City Sumandiran Maithuma etana ævilla meka kiwwan passe metenta ævilla kiyana nemeka diyo he was in a case where they acknowledged it as being a part of the executive and now he says not a part of the executive devanuwa kathawak kara me api teenayak aragena thiyawa vipaksha e kaaledi denna ma visavelen innawane me විශේෂයෙන්ම එතුමා කිව්වා මේ නීතිඥ සංගමේ ප්‍රකාශයකට අපි අත්සන් කරලා තිබුණා කියලා මේ ඉස්සෙල්ලා විධායක ජනාධිපතිකම අහෝසි කරන්නට ක්‍රියා කරන මම එකක් කියන්නම් මට ඔය නීතිඥ සංගේ මාව කැඳෙව්වෙත් නැහැ මගෙන් ඇහුවෙත් නැහැ මම මොකක්වත් අත්සන් කළත් නැහැ ඉතින් එහෙම එකක් තිබුණා නම් මම ඇහුව අනික් පක්ෂවලින් ඒ පක්ෂතයා දෙමළ පක්ෂවත් ඒක ද්‍රවිඩ පක්ෂවත් මේක දැනගෙන ඉන්නේ සමහර අයට මේක කොපි ලැබිලා තිබුණා මටත් පස්සේ කොපියක් හම්බුණා අත්සන් කළා තිබුණේ නැහැ මම ඇහුවෙද්දී මේක සමහර විපක්ෂ නායකවරු අත්සන් කරාට තමන්ගේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලෙන් එකකවත් සම්මත කරලා තිබුණේ නැහැ. ඉතින් කොහෙද මේක කිව්වේ? කොහෙන්ද මේක ගෙනාවේ? කොහෙන්ද මේ 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 මෙහෙම ප්‍රකාශයක් ගැන කියන්නේ? අපි එදා ඒ කාලේ දාන මැයි 9 ඉඳන් ඉස්සෙල්ලා සතිය අපි සාකච්ඡා කරද්දී අපි ඔක්කොම එකඟ වෙලා තිබුණා මේ ආණ්ඩුවට ගෙනියන්න බැරි නම් අයින් වුණොත් පළමුවෙන්ම විපක්ෂ නායකතුමා කැඳවන්න ඕනේ. එතුමාට කැඳවන්න බැරි නම් කරන්න පුළුවන් කවුද කියලා පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරමුද? ඒ ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් අපිට ආපහු මේ නීතිඥ සංගමේ වුණා නැහැ. ඔය නීතිඥ සංගමේ සමහර පක්ෂ නායකින් ගියා සාකච්ඡා කරන්න. මට නම් තේරුණේ නැහැ. නීතිඥ සංගමේ පාර්ලිමේන්තුවට එන්න තිබුණ අපි එකෙන් අහන්න. ඒ වෙනුවට ඒගොල්ලෝ දුවගෙන ගියා නීතිඥ සංගමේ ප්‍රධාන කාර්යයට. මම මෙතෙන්ට ගියෙත් නැහැ, මං සම්බන්ධ වුණෙත් නැහැ, මගේ කාරණා තිබුණේ. ඊළඟට මොකද්ද සිදු වුණේ? 7 වෙනිදායි 8 වෙනිදායි නීතිඥ සංගමයේ ගිහින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමෙක් කතා කරා. එතා කතා කරේ මේ මේ විපක්ෂ නායකටවත් කාටවත් දෙන එක නෙමෙයි. එදා කතා කරේ දේශපාලනයෙන් තොර කවුරු හරි පත් කරන්න ඕන කියලා. ඕනනම් මන්ත්‍රීවරයෙක්ට පාර්ලිමේන්තෙන් ඉවත් වෙලා, ජාතික ලයිස්තේ මන්ත්‍රීට පාර්ලිමේන්තේ ඉවත් වෙලා ඒ පුද්ගලයාව දාලා ඒ පුද්ගලයාට අගමැතිකම බාර දෙන්න කියලා. මේ මේ කතා කරේ කරුජල් ශ්‍රීමැතිතුමා ගැනවත් නෙමෙයි. ඒ කවුරු ගැනවත් කතා කරේ නැහැ. එදා අඟහරු මේ සිකුරාද වෙනකොට මම දන්නවා නීතිඥවරු ඒගොල්ල බරාපොරොත්තුනේ සාලිය පීරිස් මහත්මයා මන්ත්‍රීවරයෙක් වෙලා අගමැති වෙයි කියලා. ඔක රහසක් නෙමෙයි. අපි ඔක දන්නවා. ඒත් 9 වෙනිදා ඔය වැඩේ වෙනස් වුණා. මෙතන ඇති වුණේ ගෝල් ෆේස් සිද්ධියෙන් ඒක වෙනස් වුණා. ඒ පාරවත් මේ කවුරුවත් කතා කරේ බං හිතන්නේ එදා පාර්ලිමේන්තු කණ්ඩායම නේ කතා කරා කියලා. එතෙන්ට විපක්ෂ නායකතුමා ගියා. අපිට අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ගියා. ඒගොල්ලෝ එතනින් පළව හැරියා. එතන ගිය ඒක වෙනස් වුණා. එතකොට හිතුවේ මේක තවත් හොඳයි කියලා නිර්පාක්ෂික අගමැතිවරයෙක් හොයාගන්න. ඉතින් මෙතුමා ගිහින් එදා ගිහින් ඒක ප්‍රතික්ෂේප කරා. ඒ ගැන මට වාද කරන්න යන්නේ නැහැ. ඒක අපි කියන්න තියෙන දෙක. එක්කරෑම් පස්සේ ආපහු මට සරත් වංශේක මන්ත්‍රීතුමාත් ගියා. ඉතින් මෙතෙන් දැන් බලාගෙන ඉන්නවා නිර්පාක්ෂික අගමැතිවරයෙක්ට එන්න කියලා. සූටුත් මහගෙනලු හිටියේ. සූටු නා දැන් විපක්ෂ නායකතුමා මේක අරගෙන නැහැ. සූට් මහගෙන හිටියා. මේ ඔබතුමා වැරද්ද. ඔබතුමාලා ගිහින් කිව්වා ජනාධිපතිතුමාට මාව කැඳවන්න කියලා. ඊට පස්සේ මට ඇවිල්ලා කරදර කරා කතා කරොත් එපා කියන්න එපා ගිහින් හම්බෙන්න කියලා. මොකද ඔයගොල්ල කරපු වැඩේ බලන්න. ඒ සූට් එකට ආපහු ගහන්න ගෙවන්න. මේක නෙමෙයි එයාගේ සූට් එකට ගෙවන්න ඕනේ. සමුන් නාසිලා නිසා විශාල නාස්තියක් ඇති වුණා. එච්චරයි වුණේ. ඊට පස්සේ මේ සිකුරා අඟහරුවාද මං හිතන්නේ කිසිම මේ දේශපාලන පක්ෂයක පාර්ලිමේන්තු කණ්ඩායමක රැස් වෙන්න පුළුවන් කියලා. ඊට පස්සේ මේ ගැන මෙහෙ කතා කළද මේකෙන් මට මතක හැටියට මම හිතන්නේ මනුෂණානක් කල් ඇමතුවා ඉඳලා ඔබයි මේ හරින් ෆර්නෑන්ඩෝ මන්ත්‍රීවක දැන් මේක බාර ගන්න. ඒක තමයි ඔබතුමාලා ඒක පස්සේ එකෙන් වෙන් වෙලා ගියා. ඉරාන් වික්‍රමරත්න මහත්මයා කිව්වා අපි බාර ගත්තේ නැත්නම් මේක රනිල් වික්‍රමසිංහ බාර මොකද්ද කරන්න කියලා. ඒක තාම දැන් හිතේ හිතේ ඉන්නවා. මොනාද එච්චරයි උනේ කමන්නේ මේ 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 පක්ෂ මම සජ්ජවට චෝදනා මුකුත් කරන්නේ උනේ එකක් කියන්නේ ඒගොල්ලෝ සම්ම ඊට පස්සේ ඉතින් මොකද කිව්ව සුමන්දෙන් මන්තුමා ආවන්නේ ඔය රැස්වීම වලට. එතන කිව්වනේ මේක මේ මේ මිනිස්සු කටප ගන්නේ අපෙත් බලවේග මේවා කරා කියලා. සමහර හිතුවා මේක එක්කක මේක තවත් අන්ත වෙනවා කියලා. සමහරු හිතුවා මේක අර ද්‍රවිඩ ඩයස්පෝරාව කරා කියලා. ඒක උනේ නෑ. මං ඇහුවාම මේ මෙතන අනික් ද්‍රවිඩ පක්ෂ මන්ත්‍රී ඒගොල්ලෝ කොහොමද එතුමාට ඩයස්පෝරා එක එච්චර සම්බන්ධ නෑ. එතුමා දන්නේ ඔබතුමාත් දන්නවත් ඒ අය එතෙන්ට සම්බන්ධ වෙලා නෑ. අන්තයක හිටපු අයත් කිව්වා අපි කිසිවද මෙතන හිටියේ අපි හිතුවේ රාජපක්ෂලට සිංහල සහයෝගය තියෙනවා කියලා. අපි මේකට අපිට කරන්න බෑ කෙනෙක්ම අපිට මේ යාපන 1000ක් එකතු කරන්න බෑ නේ. අපිට පුළුවන් නම් කොළඹ මෙච්චර සංඛ්‍යාවකින් අපි මොනාටද මේක අපි ගිහින් බලය අල්ල ගන්න ඕනේ කියලා. ඉතින් ඒක දැම්මට ඒක කොල්ල නෙවෙයි. මෙතන තියෙන්නේ මොකද්ද මේ බලවේගය? ඇයි එතුමා මන් දන්නේ එතුමා මෙතන හිටියේ නැති එකෙන් මම කනගාටු වෙනවා. ඇයි කිව්වේ මේක මීට වඩා අමාරු තත්වයකට යනවා කියලා කියුණානේ. නම්ේ ඉඳලා සංවිධායකයෝ ඇවිල්ලා ජනාධිපතිව පන්නලා සංවිධාන වෙලා ඇවිල්ලා ඊට පස්සේ මම ගෙදෙට්ට ගිනි තිබ්බා. දැන් ඔතනදී මෙතන අපි කැඳෙව්වහම නායකින් මේ ගැන කතා කරන්න මොකද්ද සිදුනේ? අපි දන්නේ නැහැ කතා නැහැ අපිට කතා කරන විපක්ෂ නායකවරු එතන කතා නැහැ තමයි ගෙදර. එතනදී මොකද්ද කිව්වේ? මගෙන් ඇහුවත් මං කව ජනාධිපතිව ඉවත් වෙනවා නෝනේ මගෙන් ඇහුවා මං කව වෙන බෞතරයක් තියෙන පුද්ගලෙක් ඉදිරිපත් වුණොත් එතකොට මට අයින් වෙන්න ඕනේ කොහොමත් මට සිදු වෙනෝනේ. එතහරි බෞතරයක් තියෙන පුද්ගලයෙක් ආවත් අකමැති තුමාට ඉවත් වෙන්න එයාට ගන්න තියෙන. ඉතින් ඒකයි නීතිය. නෑ 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 අයින් වෙන්න මං ඒක කොහොමද මං අයින් වෙන්නේ? කවුද එතකොට හිද්දස පුරවන්න යන්නේ? කාටවත් බහුතරයක් තිබුණ නැත්නම් එතන දැන් වෙන බලවේගයක් හිටියක් තිබුණාද මේකට? වෙන බලවේගයක් තිබුණාද එදා? කොහොම හරි මට පුළුවන් වුණා සවුඳ ගිහින් ආපහු කැබිනට් මණ්ඩලය රැස් කරන්න. රැස් කරලා මුණ ගැහෙන්න. ඒ පාර හිතුවා දැන් මේක හරියන්නේ ආපහු ගන්න ඕනේ කියලා බදාදර ලෑස්ති වුණා. එදා ඉස්සෙල්ල මොකද්ද කරේ? මම කාර්යාලය ඇවිල්ලා අගමැති කාර්යාලය අරගත්තා. ඒක එතනදී අගමැති කාර්යාලයට ගැහුවා. එතන පාර්ලිමේන්තුවට එන්න හැදුවා. ආපහු මේ මෙතෙන්ට පක්ෂ නායකින් රැස් වුණා. පාර්ලිමේන්තුව බේර ගන්න බැලුවද? කවුරු කවුරුද කිව්වේ මේකයි කරන්න ඔය තියෙනවා මේ බලන්න කරුණා කරලා ගිහින් ඒක සියල්ලම වීඩියෝ ගත කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ. අන්තිමට මොකද නේ මෙයාට උනේ ආණ්ඩු මාරු කරන්න පාර්ලිමේන්තුව බලා ගන්න නෙමෙයි පාර්ලිමේන්තුව බලාගෙන ආණ්ඩුවට බහුතරයක් නැත්තම් කොහොමවත් ඉන්න ආණ්ඩුවට අපි ඔක්කොම ගෙදර යන්න සිදු වෙන. ඒක කරේ නෑ. ඒ පාර්තයි මට සිදු වුණේ හමුදාවට කියන්නේ කොහොමද මේක ආරක්ෂා කරන්න. එහෙනම් මේක අවසන් වුණේ පාර්ලිමේන්තුවට. ඒ කියන්නේ අපේ වරප්‍රසාද 4 වෙනි වගන්තිය යටතේ පාර්ලිමේන්තුවේ බලතල නැති කරන්න ගිය එක. පාර්ලිමේන්තුවේ බලතල ජනතාවගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරන්න ගිය එක. එහෙනම් අපිට තියෙනවා මේ වගේ විභාග කරන්න බලය අපිට තියෙනවා. ඉතින් මං කියන දේ සුමන්දෙන් මන්තුමා පිළිගන්නේ නැත්නම් මෙතන තව ඇවිල්ලා වාද විවාද කරන්න උවමනා නැහැ. පාර්ලිමේන්තුවේ කොමිටියක් දාලා ඒ ගැන හොයලා බලන්න. මොකද අපිත් බලන්නේ මොකද්ද තිබුණේ මේ බලවේගය කියලා මේක පිටිපස්සේ. කවුද මේක සංවිධානය කරේ? අර ඇරබ් ස්ප්‍රින්ග් එක වගේ, ඔරේන්ජ් රෙවොලූෂන් එක වගේ. එහෙම මෙහෙනේ නැත්තම් බලය අල්ලගන්න. මං ගේ පිච්චුවා කියලා පැනලා ගියා නම් එතකොට එතන බලය එන හිදසක් කියලා. නැත්තම් මෙතෙන්ට එනවා පාර්ලිමේන්තුව වට කරගත්ත කියලා. අපි එතෙන්ට ආවිති මේවා ගැන අපි හොයලා බලමු. මට නම් ප්‍රශ්නයක් නැහැ. මේ විපක්ෂ නායකතුමාටවත් මේ පක්ෂයටවත් කිසි දවසේ ඒක නම් මං චෝදනා කරන්න. ඔබතුමන්ලත් ප්‍රජාතන්ත්‍රවාදී ඒක මං ඉගැන්නුවා. ඉතින් ඒ නිසා එතන මේක නැහැ. ඒත් මොකද්ද මෙතන උනේ කියලා මං අහන්න කැමතියි. ඉතින් මෙතුමා ඊයේ ප්‍රකාශ කරපු නිසා මට සිදු වෙනා මෙතෙන්ට ඇවිල්ලා කියන්න නැත්තම් හිතයි මේ අපි එකඟ වෙලා ඊට පස්සේ පැනලා ගියා කියලා. ඉතින් කවුද මෙතන හිටියේ? කවුද කෝට් මහලා තිබුණේ? කවුද බලාගෙන හිටියේ? ඒතුවද විපක්ෂ නායකතුමා ගත්තේ නැත්නම් පස්සේ මටයි එක එන්නේ කියලා. එහෙනම් බලන්න මේකට සම්බන්ධ වෙන හැම එක්කම කවුද ආරක්ෂා කරේ? කාගේ නීතිඥවද ගියේ? මොකද්ද සිදු වුනේ? පළවෙනි වතාවේ මැයි මාසේද කොහෙද අපේ මැයි මාසේ මුල් මේ අප්‍රේල් මාසේ අපි මේ පාර්ලිමේන්තුව වට කරද්දි මොකද්ද සිදු වුනේ? එවලෙම ඒ ඇවිල්ලා නීතිඥෝස් 25ක් 30ක් මහේස්ත්‍රා උසාවියට ගිහින් එයාව නිදහස් කරගත්තා. මහේස්ත්‍රාගේ යුතුකම තිබුණේ ඕනෑම විශ්වාසක උදේට ඉස්සෙල්ලා පාර්ලිමේන්තුව ගන්න. ඔක්කොම යට වුණා මේ වෙලේ පැනගෙන ගියා හැමතැනම. ඉතින් මේගොල්ලෝ බේරන්න ගියෙත් මම ඒක සාධාරණ නැහැ. මොකද මේගොල්ලෝ බේරගත්තේ නැත්තම් මේගොල්ලෝ කතාව කියනවා. ඔය පැත්තේ තියෙනද? ඒකයි මම බැලි විශේෂයෙන් මේ ගැන කතා කරන්න මම බලාපොරොත්තු වෙනවා. අපේ මගේ මිත්‍ර මන්ත්‍රීතුමාට මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් අපි මේක කොමිටිය දැල්ලේ. මොකද මටත් ආවේ ආරංචි විතරනේ. ඒව ඇත්තද නැද්දද කියලා හොයලා බලන්න පුළුවන්. අනේමයි මං හිතා මරික්ක මන්ත්‍රීතුමාය නැහැ කියලා මං එක හැප්පෙන්නේ නැහනේ. අපේ ප්‍රශ්නයක් නැහැ. මං යන්නම් ඉන්න. මං ඇයෝ
බොහොම ස්තුතියි ගරු ජනාධිපතිතුමනි.